ගරු දාසිරි ජයසේකර මැතිතුමා, මුතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
විනාඩි 6 විනාඩි 14ක් තිබුණානේ. අඩු වෙලා.
විනාඩි 10 6 වෙනවා.
ගරු මුලසර මන්ත්‍රීතුමනි, තුමිනි මම බොහොම කෙටියෙන් කතා කරන්න කැමති පොඩි කාරණයක්. විශේෂයෙන් අපේ සරත් ෆොන්සේකා මැතිතුමා දිගින් දිගටම අපේ හිටපු ජනාධිපතිතුමාට දෝෂාරෝපණය කරන වැඩපිළිවෙලකට ගියා. එතුමා කියපු එක කාරණයක් තිබුණා. මම හිතන්නේ ඒකට මම හිතන්නේ එතුමා සාම සාකච්ඡා ගැන නොදන්නවද මම දන්නේ නැහැ. සාම සාකච්ඡා කරන වෙලාවේ තමයි රටක ආරක්ෂාව වැඩියෙන්ම තහවුරු කරන්න ඕනේ. මොකද හේතුව සාම සාකච්ඡාවක් යන අතරතුර තමයි මේ සාම සාකච්ඡා බිඳ වැටීම හෝ වෙනත් කාරණයක් මත මේ වගේ බෝම්බ පිපිරීම තියෙන්න පුළුවන්. ඉතින් එතුමා සම්පූර්ණයෙන් වැරදි කරපු කතාව. මොකද හේතුව ඒ ක්‍රියාවලිය තුළ. දෙවෙනි කාරණේ තමයි විශේෂයෙන් එතුමා මේ තරහා තියෙන්නේ වෙන එකක් නෙමෙයි. හිටපු ජනාධිපතිතුමා විසින් එතුමාට පොලිස් ඇමතිකම දුන්නේ නැහැ. පොලිස් ඇමතිකම දුන්නා නම් අද ඔය ප්‍රශ්නේ මෙතනින් ඉවරයි. මොකද හේතුව පොලිස් අමාත්‍යවරය දෙන්නා දෙනකොට පොලිසිය හිටපු සියලු දෙනාම විශේෂ ඉහළ නිලධාරීන් සියලු දෙනාම ඇවිල්ලා කිව්වා හමුදාපති හමුදාකාරයෙක් මේකට දාන්න එපා කියලා. ඒකයි තිබිච්ච ප්‍රශ්නේ. මොකද එතුමා ඇදුවේ තව ටිකෙන් මේ හමුදා වගේ කෙලිම පෙළගස්සන්න ඇදුවේ කට්ටියව. ඉතින් ඒකට පොලිසිය කැමතුනේ නැහැ. ඒ නිසා පොලිසිය සියලුම නිලධාරීන් ඇවිල්ලා කතා කරා මෙතුමාට ඒක කරන්න එපා කියලා. ඒ නිසා කිව්වා වෙනත් ඕනෑමතිකමක් දෙන්න, මේක දුන්නොත් මෙතන ප්‍රශ්නයක් වෙනවා අපිට කියලා. ආරක්ෂාව පිළිබඳ විතරක් නෙමෙයි, රටේ පොලිසිය පාලනය කරන්නේ හමුදාපතිවරේ. ඉතින් දැන් තේරෙනවානේ කියන කතත් එක්ක කොයි විදිහේද මේ බලයක් හම්බුනොත් කතා කරන්න කියලා. ඒ නිසා ඒකයි තිබිච්ච ප්‍රශ්නේ. ඒ නිසා ඒකයි එතුමාට තියෙන පුද්ගලික ආරෝව. ඒ පුද්ගලික ආරවුල තමයි අද මෛත්‍රීපාල ජනාධිපතිතුමාව හිරේ දාන්න ඕනේ කියලා කියන තරමට මේක පත් වෙලා තියෙනවා. ඉතින් මම ඒකත් කියමින් විශේෂයෙන්ම තේරීම් කාරක සභාව පත් කරා. මට මතකයි ඒ දින 52 ආණ්ඩුවට පස්සේ පයිලික විසින් මැතුමා. එතකොට ඒ පත්කිරීම් කරේ සියලුම පත්කිරීම් ටික කරේ ජනාධිපතිතුමාත් එක්ක විරෝධතාවයේ තිබිච්ච ඇමතිවරු. අපිට මතකයි එක ඇමතිවරයෙක් මේ බෝම්බ පිපුරන ගමන් පුවත්පත් සාකච්ඡාවක් තියලා කිව්වා රාජ්‍ය සේනාවට මැතුම මෙතන හිටින්න දුන්නාට කමක් නැහැ. නමුත් මම මේ එතුමාගේ නම කිව්වට කලබල වෙන්න උවමනාවක් නැහැ. එතුමා මේ රටේ ආණ්ඩුවේ ඇමතිවරේ තමන්ගේ ජනාධිපති මේකට වග කියන්න ඕනේ කියලා ඉස්සෙල්ලාම කිව්වා මේ ප්‍රෙස් එකක් තියලා. ඇයි ඒ තිබිච්චේ දේශපාලන වෛරය සහ ආරෝවත් එක තමයි මේ ප්‍රශ්නේ පටන් ගත්තේ. ඒ නිසා මම ඊට වැඩිය කියන්න යන්නේ නැහැ. ඒ සියලු දෙනාම තමයි එකතු කරලා රණලික්ක විසින් මැතුම එදා දැම්මේ මේ තේරීම් කාර සභාවට දාලා එතුමා මේක දේශපාලන වார்த்தාවක් බවට පත් කරා. ඒකේ තමයි ඔය තියෙන මඩ ප්‍රහාර සියල්ලම තියෙන්නේ. ඒ නිසා මේ නඩුවයි ඒ නඩුවයි පටල ගන්න එපයි කියන එක මම මේ අවස්ථාවේ කියනවා. ඒ වගේ විශේෂයෙන් මම මේ නඩු තීන්දුවට ගරු කරනවා, ඒ පිළිගන්නවා. හැබැයි පිළිගන්න ගමන් මේ රටේ නීතිඥයෙක් විදියට මම දකින යම් කාරණා කීපයක් මම මතු කරන්න කැමතියි. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, command responsibility කියන concept එක ඒක මේ ලෝකයේ අනෙක් රටවල්ල තියෙන concept එක. You know as a former minister of justice අපේ අලිසබ්ලි මැතිතුමා මෙතන ඉන්න නිසා මේ command responsibility කියන එක සාමාන්‍යයෙන් ලෝකයේ අනෙක් රටවල් තියෙනවා. පහළ
නිලධාරියෙකු
ඉහළ නිලධාරියා එම නිලධාරියා කරන සියලු වැඩවලට වග කියන්න ඕනේ කියලා නීතියක් තිබුණා ලෝකයේ අනෙක් රටවල්ල තිබෙනවා.
කාල්ටෝනා.
ඔව් කාල්ටෝනා කියන නීතිය. හැබැයි ලංකාවේ මේ නඩු තීන්දුවත් එක්ක මේ රටේ පළවෙනි වතාවට මේක ස්ථාපිත වෙනවා. මතක තියාගන්න. මේ ස්ථාපිත වීම තුල සරත් වංශික මහත්තයවත් අහු වෙනවා තව ටිකක් කල් යනකොට. මොකද හේතුව සරත් වංශික මහත්තයා අණ දීලා තියෙනවා යුද්ධෙට. සමහරලාට කියයි සරත් වංශික මහත්තයත් මතක තියාගන්න ඕනේ මේවා කියනකොට වෛරක්කාරකමට ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාට පහර ගහනකොට තමනුත් ඒ වරදේ වරදකාරයෙක් බවට පත් වෙමින් තමයි එතුමාගේ කතාව කියන්නේ. මේ ජජ්මන්ට් එක තුල පූර්වාදර්ශයක් ඇති කරලා තියෙනවා මේ යුද්ධයට සම්බන්ධ වෙච්ච නිලධාරීන්. දැන් අපිට තියෙනවා මානව හිමිකම් චෝදනා ජිනීවාවල, ඊළඟට අපේ හමුදාපතිතුමා මෙතුමාට යන්න බෑ ඇමරිකාවට, ඊළඟට හිටපු ජනාධිපති ගෝඨාභය මහත්තයාට යන්න බෑ කැනඩාවට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට යන්න බෑ කැනඩාවට. ඒ යන්න බැරි ඇයි? මේ යුද්ධය නිසා ඇති වුණ තත්ත්වයන් තුල යුද්ධය ජයග්‍රහණය කරන්න මහන්සි වුණ අයට මේ නීතිය පාවිච්චි කළා. හෙට උදේ ගෙනල්ලා දැම්මොත් මානව හිමිකම් නඩුවක්. ඒ නඩුව අනුව පැහැදිලිව මතක තියාගන්න මේ සියලු දෙනා වරදකාරයෝ කරන්න පුළුවන් තැනකට මේක තල්ලු වෙනවා. ඒකයි මේක තියෙන භයානකම. මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාව අල්ලලා හිරේ දාන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එතුමාට දඬුවම් කරන මේ දේශපාලන වෛරක් කරගෙන ක්‍රම ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ රටේ ඉන්න හමුදා නිලධාරීන් යුද්ධයේ වෙනුවෙන් අවංකව සේවය කරපු, වැරදි කරපු නැති, මේ අහිංසක දමන ජනතාව ඝාතනය කරපු නැති අය මම මේ කියන්නේ. මේකට අනදුන්න අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ හිටපු ජනාධිපතිතුමා විදියට සේනානායකයා විදියට යුද්ධය ජයග්‍රහණය කරන්න ඒ අනදුන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව හෙට උදේ නඩුවක් ගෙනල්ලා මානව හිමිකම් නඩුවක් දැම්මොත් එතුමාට කෝටි කොච්චර වන්දි ගන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා ඔහුට විරුද්ධව හෙට මේ දමිල අන්තවාදීන් ගෙනල්ලා නඩුවක් දැම්මොත් මේ ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව අනුව ඒක පූර්වාදර්ශයක් කළා. ඔවුන්ටත් වන්දි ගෙවන්න වෙනවා කෝටි ගන්න. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියටත් වන්දි ගෙවන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි සරත් වංශ මැතිතුමාටත් වන්දි ගෙවන්න වෙනවා. මේ නීතියේ තියෙන භයානකකම, මේ නඩු තීන්දුවේ තියෙන භයානකකමයි මම මේ කිව්වේ. ඒ නිසා මේ නඩු තීන්දුව අපි පිළිගන්නවා වගේම පාර්ලිමේන්තුව තුළ අපි මේ සම්බන්ධව විදේශ රාජපක්ෂ මැතිතුමාට දින නිසා මම කියන්න කැමතියි මේ නඩු තීන්දුවෙන් එන පූර්වාදර්ශය මේ රටේ සියලුම හමුදා නිලධාරීන්ට හිටපු ජනාධිපතිවරුන්ට සියල්ලටම විරුද්ධව ඕන වෙලාවක පාවිච්චි කරන තැනකට මේක තල්ලු කරන්න පුළුවන්. ඒ නිසා මේ තියෙන භයානකකම ගැන පාර්ලිමේන්තුව මීට වඩා කල්පනාකාරී
විදිහට
පාර්ලිමේන්තුව මේ සම්බන්ධව යම් තීන්දුවක් ගත යුතුයි. මොකද හේතුව මෙවැනි නීති වලින් මේ විදිහට ගෙනල්ලා නඩු තීන්දුව දීලා මේ රටේ ජනාධිපතිවරු හිර කරන්න පුළුවන් නම්, හමුදාපතිවරු හිර කරන්න පුළුවන් නම්, අනාගත අගමැතිවරු හිර කරන්න පුළුවන් නම්, ඇමතිවරු හිර කරන්න පුළුවන් නම්, එහෙනම් මේ රටේ කිසි කෙනෙකුට වැඩක් කරන්න බැරි දැනකට මේ රටපත් වෙනවා. අන්න ඒකයි මට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ඒ වගේම මම කියන්න කැමතියි මේ පුනරුත්ථාපන කාර්යයන්සි පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේක තුල අර වසන්ත මුදලිකේ වගේ සහෝදරවරු තව දහස් ගණනක් ඇතුළට එවීම සඳහා මේ පනත පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණේ මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු ප්‍රේමනාත් ශ්‍රීපති දොළොස්වක මැතිතුමා. ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ස්තුති සභාපතිතුමිය. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කාර්යභාරය මැතිවරණයක් එනකොට නවත්තලා දාන්න ඕනේ කියන විපක්ෂයක් එක තමයි වැඩ කරන්නේ. අද මැතිවරණයක් තියෙනවා පාර්ලිමේන්තුව අපි වහලා දාමු, පාර්ලිමේන්තුවේ කාර්යභාරය අවශ්‍ය නැහැ, අපි මැතිවරණය විතරක් කරමු කියන තැනට විවස්ථාදායකයේ කාර්යභාරය තමම්ම අත්වලින් බැඳගෙන අද වෙනම තැනකට යන්න උත්සාහ කරන තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් මේ පනත් ගෙනාවාම පාර්ලිමේන්තුව තුලින් සමාජයට අවශ්‍ය දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඒ ක්‍රියාවලිය තුළ ගත වෙච්ච පනත් කෙරුම්පත් ගෙනලා පනතක් හැටියට අද ගේන්න යනකොට කියනවා මේවා මේ හදිසිය කියනවා කියලා. අද දිගින් දිගටම මේ විපක්ෂය කටයුතු කරන්නේ හුදෙක්ම පාර්ලිමේන්තුවේ කාර්යභාරයත් එහාට ගිහිල්ලා හැම දෙයක්ම කකුලේ අදින තත්ත්වයට නිර්මාණය කළා කියලා. අද නොයෙකුත් ආර්ථික ප්‍රශ්න ගැන කතා කරනවා, බදු මුදල් බදු සම්බන්ධයෙන් කතා කරනවා, බැංකු පොලිය ගැන කතා කරනවා, අපි ගන්න ආණ්ඩුවක් හැටියට ගන්න අතිශයින්ම දේශපාලඥයන් ගන්න නැති උඩුගම් බලා යන තීන්දුව తీරන ගනිද්දී ඒව සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. මම අහන්න කැමති මේවට දෙන උත්තර මොනවද? කොහොමද මිනිස්සුන්ගේ ජන ජීවිතය අපි නිසි පරිදි ගෙන යන්නේ? පනතක් ගෙනවොත් පනත ගැන කතා කරනවා, මේක හදිස්සිය ගෙනල්ලා කියලා. මේ පුනරුත්ථාපන කාර්යංශයේ සම්බන්ධ පනත අවුරුදු 18කට වැඩි සාකච්ඡා කරනල්ලා මේ ගෙනාවු කාර්ය තුල දැන් අද ආවට පස්සේ කියලා මේක හදිස්සිය ගෙනල්ලා කියලා. මේ විදිහට අපි කොහොමද පාර්ලිමේන්තුවේ කාර්යභාරය කරගෙන යන්නේ? ඒ නිසා මම විශේෂයෙන්ම මම කියනවා මේ විදිහේ අකුල් හෙලීම් එක්ක කරුණාකර අපිට රටක් හැට ඉදිරියට යන්න බෑ. මැතිවරණ තිබිච්චා. තමුන්නාන්සලා බලය ගන්න තමුන්නාන්සලා ඊටම ළඟ නම් ඒකත් ඕල්ලා ගත්තා. හැබැයි බලය ගන්න තමන්ගේ බලය ගන්න ඕනාවෙන් මේ සාමාන්‍ය ක්‍රියාවලිය ලකුල් හෙලන්න එපා. පනතක් ගේනකොට දැන් පුරුත්තාපන කාර්යසි සම්බන්ධ පනත මේ සම්බන්ධයෙන් කතා කරේ ඉතාමත් අසාධාරණයි. මේක දිගින් දිගටම කල් ගිහිලා අද මේ කතා කරන අවස්ථාව. ඒ වෙලාවෙත් මේක හදිස්සිය කියනවා කියලා. ඔය කියන විරුද්ධවාදීන්ට ඔය කියන පුද්ගලයන් සම්බන්ධයෙන් ඔය කියන විදිහට නීතිය ක්‍රියාත්මක ලොකර පලි ගන්නවා නම් අපිට පුළුවන් PTA එක දාන්න. අපිට පුළුවන් ICCB එක දාන්න. හැබැයි මේ කියන හැම දෙයක්ම ගිහිල්ලා ගරු මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ ගරු විනිශ්චය ආසනයක් ඉදිරියේ ගිහිල්ලා කිරිලා මැල්ල තමයි තීන්දුව తీරගන්නේ. අපිට ගැටලුවක් තියෙනවා. මම ඊයේ දැක්කා හැම මහේස්ත්‍රාත්වරුම නැහැ. සමහර මහේස්ත්‍රාත්වරු අතිශය ගෞරවනීය මහේස්ත්‍රාත්වරු. මම දකිනවා තමන්ගේ පාසලේ ඉගෙන ගත්තත් කියලා කියන යථාර්ථය මත සමහර මහේස්ත්‍රාත්වරු ඉන්නවා නඩුව යවනවා වෙනත් මහේස්ත්‍රාත්වරෙක් ගාවට. එහෙම ඉන්න ගෞරවනීය මහේස්ත්‍රාත්වරු ඔබ දැකලා තිනවා. හැබැයි සමහරලාට ඉතම සෝචනීයයි. මම දැක්ක ඊයේ ප්‍රවෘත්තිවලදී එක මහේස්ත්‍රාත්වරියක් තමන් ඉදිරියට එන සැකකාරෙට බෙහෙත් ගන්න සල්ලි දෙනවා. මේමද අධිකරණවල කටයුතු සිද්ධ වෙන්නේ. හැබැයි එහෙම තත්වයක් නිර්මාණය වුණු විපක්ෂයේ බය වෙන එක සාධාරණයි. ඔක්කොම සැකකාරයන්ට එහෙම මුදල් දීලා බෙහෙත් ගන්න උදව් කරනවා අපි කියන්නේ මිනිස්සුන්ට උදව් කරනවා. හැබැයි සමහර සැකකාරයන් විතරක් මේ විනිශ්චයකාරරු මේ විදිහට බෙහෙත් ගන්න සල්ලි දෙනවා නම් ඒක විශාල ගැටලුවක්. විපක්ෂ කවුරුත් නැහැ. මම කියන්නේ මේ විදිහට තීන්දුව తీරන ගන්න අපි ආණ්ඩුවක් හිටිය සුසු නැහැ. ඒ නිසා පැහැදිලිවම මම අධිකරණවත්තුමත් ඉන්නවා. මම තාමත් ඔබතුමායන් ගෞරවය ඉල්ලසිනවා. අපි දැක්ක විනිශ්චයකාරවරු අපි වැඩ කරපු විනිශ්චයකාරු සම්බන්ධයෙන් මේක මහා ගෞරවයක්. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න මොකද අපි දන්නවා මම නම් කියන්නේ නැහැ. අතිශය ගෞරවනීය මහේස්ත්‍රාත්වරු ඇතුළු එතනින් එහාට ගිය විනිශ්චයකාරු ඉස්සර අපි වැඩ කරලා තියෙනවා. එහෙම විනිශ්චයකාරුදී තමන් හමුවට එන සැකකාරයට බෙහෙත් ගන්න හොරෙන් පියන් කෙනෙක් එක්ක සල්ලි ගෙනෙනවා එක විශාල වශයෙන් වැරදි. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණය කරන්න ඒකම මේ පුනරුත්ථාපන කාර්යාලය සම්බන්ධ මේ පනත සම්බන්ධයෙන් මේ හුදු බියක් ඇති කරගන්නේ ඇයි කියන ප්‍රශ්නේ මට තියෙනවා. සමහරවිට බිය වෙලා ඇති ගෙවල් ගිනි තියෙන ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන මේ අයට පුනරුත්ථාපන ක්‍රියාවලියක් ඇති වෙයි කියලා. සමහර පක්ෂවල කාඩරක නැති වෙනවා. සමහර පක්ෂවල සම්දිල්ලන මිනිස්සු නැති වෙනවා. ගෙවල් වලට ගහපු ගෙවල් වලට ගිනි දීපු ප්‍රචණ්ඩත්වය ඇති කරපු මිනිස්සුන්ට ගහන මරන මිනිස්සු ආවම සමහර පක්ෂවලට තමන්ගේ ෆුල් ටයිම් කාඩරක නැති වෙනවා. ඒක නිසා වෙන්න පුළුවන් පුනරුත්ථාපනය කරනවට විරුද්ධ කරු සභාපතිතුමිය මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය නිසි පරිදි වෙන්න ඕනේ. සමහරවිට අපි දන්නවා මත්ද්‍රව්‍ය වලට හැබැයි වෙච්ච පුනරුත්ථාපන ස්ථාන තියෙනවා. සමහරවිට පූජකවරු මෙහෙවන්නේ, සමහරවිට පෞද්ගලික ආයතන වල මෙහෙවන්නේ, සමහරවිට මත්ද්‍රව්‍ය ගන්නට වඩා වැඩිපුර ඩෝස් එකක් ඒ ආයතන වලින් දෙනවා. ඒ නිසා මේවා නියාමනය කරලා මේවා නිසි පරිදි හරියට හදලා මේ පුනරුත්ථාපනය කරන්න ඕනේ. කරු සභාපතිතුමිය මම කම්පා වුණා. අපේ රටේ අපි කවුරුත් විශ්වාස කරනවා විශ්වවිද්‍යාලය කියන්නේ අපේ රටේ දරුවන්ගේ ස්පිරිට් එකේ ඉන්න තැන. අපි විශ්වාස කරනවා වැඩිම ඉහළ උසස් අධ්‍යාපනය තුළ වැඩිම ලකුණු අරගෙන දරුවන යන තැන ස්ථානය කියලා විශ්වවිද්‍යාලය. ඒකෙන් කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ ඉතාම සුවිශේෂ තැනක්. මගේ පශ්චාත් නීතිපනව පශ්චාත් උපාධිය සැඳීම සඳහා මම ඒ කරන අධ්‍යයනය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලය. ඒ කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ සුවිශේෂ තැනක්. එම ස්ථානයේ ඉන්න දරුවෝ දෙන්නේ ඒ ස්ථානේ දරුවෝ දෙන්නේ තමන්ගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරා කියලා තමන්ගේ ප්‍රේමවන්තියෝ කපලා බෙල්ල කපලා මරවනම් අපි සමාජයක් හැටියට කොහෙද ඉන්නේ? අපි සීලයිස්ට්. අපි ශිෂ්‍ය සම්බන්ධ මිනිස්සු සභාපතිතුමිය. ඒ නිසා මම ආරාධනා කරනවා අපි වෙනම තැනක ඉඳලා මේක සාකච්ඡා කරන්න ඕනේ. මද්ද්‍රව්‍ය ගැන පුනරුත්ථාපන විතරක් නෙමෙයි. මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය හැම අංශකම සමාජලාවට ඒ දරුවට කවුරුත් කතා කරන්න දෙවති. ඒ දරුවා උපතින් අපරාධකාරයෙක් නෙමෙයි. හැබැයි සමාජීය වටපිටා තුළ ඔහු දැක්ක, ඔහු වින්ද, ඔහු දැකපු චිත්‍රපටි ඒ සියලුම දේවල් එක්ක ඔහුට එක දරා ගන්න බැරි වෙන්නේ නැති. ඒ සඳහා ඔහු අපරාධකාරයෙක් වෙන්නේ නැති. නමුත් ඔහුව වුණත් පුරුත්ථාපන ක්‍රියාවලියට මුහු කරන්න පුළුවන් නම් ඒක සුදුසු දෙයක්. අපි ලෝකේ හැමතැනම පිළිගන්න දෙයක් තමයි පුරුත්ථාපන කළ යුතුයි කියන කාරණේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ හැම දෙයකටම විරුද්ධ වෙන න්‍යායෙන් කරුණා කළා මම විපක්ෂයට ආරාධනා කරනවා මේවට විරුද්ධ වෙන්න එපා. අර අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විශාල ගැටලුවක් තියෙන නිසා තමයි අනුන්ට ගරු කරන්නද කියලා නෑ. කෙනෙක් තමාව ප්‍රතික්ෂේප කළ පමණින්ම ඔහු ඝාතනය කිරීමට ඇත්තේ කුමන අයිතියක්ද? කෙනෙක්ගේ මතයට තමා විරුද්ධ වූවා කියන න්‍යායම ඔබතුමිය කියෙත් පිච්චුවා. මයිකටත් ගැහුවා. ඒ විනාශ කරන්න කාටවත් තියෙන අයිතිය කුමක්ද? ඒ මනුෂ්‍යත්වය කොහෙටද ගිහිල්ලා තියන්නේ? මම වෙනස් දේශපාලන මතයක් දරුවා. මම මට ආදරවන්තය ආදරවන්තියට කිව්වම ආදරවන්තිය ආදරවන්තයට කිව්වම මට ඔයාව එපා. මට මේක ඇති කිව්වම මරන්න තියෙන අයිතිය. ඒ විදිහට මේ සමාජය සකස් වුණේ කොහොමද සභාපතිතුමනි? අපි අද ශිෂ්ට සමාජය තුළ අපි කොහෙද ඉන්නේ? ඒ නිසා මේවා අපි හදන්න ඕනේ. අපි මේවා හදන්න ඕනේ. මෙරටේ උදේ ඉඳලා හවස වෙනකම් බණ කියනවා. මෙරටේ දිගින් දිගටම පූජා පවත්වනවා. මෙරටේ මම අහන්න කැමති මේ ආගමික නායකයන්ගෙන් ඔබතුමල්ලාගේ ක්‍රියාභාර ක්‍රියාවලිය හරියට කරාද? කරුණාකර ආපසු සරප් හැරලා බලන්න. ආගමික සිද්ධාස්ථාන නායකවරු ඇතුළු සියලුම ආයතනවල මම ප්‍රශ්න කරනවා. මම ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කරනවා. සියලුම වැඩිහිටියන්ගෙන් ප්‍රශ්න කරනවා. ඇතුළු අපිත් මේකට වක් කියන ඕනේ අම්මා ආකාරයකට ඒ සමාජය තුළ අපි ඒ දරුවන්ට ඒ අවශ්‍ය දායකත්වය අපි දුන්නද කියලා. ඒ ලිංගික ඊර්ෂ්‍යාව වගේ හුදු පුංචි කාරණාවක් මේ විදිහට අහිංසක ජීවිත මරා දාන එක මේ විදිහට අනුන්ට ගරු නොකිරීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තියෙන නිසා මේක මේ සියල්ලම බලපාන මේ මේ මිහි පිටර උපදින කිසිම දරුවෙක් අපරාධකාරයෙක් ලෙස බිහි වෙන්නේ නැහැ. සමාජීය වටපිටාව අධ්‍යාපනයේ මේ කිසිම සියලුම කාරණා එක තමයි අපරාධකාරයෝ බිහි වෙන්නේ. හැබැයි එවැනි පුද්ගලයන්ව පුනරුත්ථාපනය කරන තැන හදන තැන යම් මුල් අවස්ථාවේ වශයෙන් අධිකරණයක් ඉදිරි අධිකරණයකින් වැඩිකාරයෙක් වෙන තත්ත්වයකට නැවත පුනරුත්ථාපනය වෙන්න පුළුවන් තැන බිහි කරනකොට ආපහු කියනවා මේක විපස්සයෙන් කියනවා මේ හදිස්සිය කියනවා මේ අපිව පාලනය කරන්න හදනවා මේ අපිව මර්ධනය කරන්න හදනවා මොනවද මේ විහිළු කතා මේ අතිශය වැදගත් දෙයක් සමහර අවස්ථාවල ජීවිතේ මුල් වලට වැඩි කරන කුඩා දරුවෝ ඉන්නවා පාසල් දරුවෝ ඉන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නවා මේ අයට වෙනම ස්ථානයක් අවශ්‍යයි කියන පුරුත්ථාපනය කරන මේ ආයතනයක් අවශ්‍යයි කියන අපි කවුරුත් දන්නවා අපි හැමදාම මේක සාකච්ඡා කරනවා අපි ලොකු වල කතා කරන වන්දනාගාර ප්‍රතිසංස්කරණ කතා කරනකොට කියනවා මේ මුල් අවස්ථාව වැඩි කරන අය වන්දනාගාරයට සාමාන්‍ය පරිදි යවන්න එපා ඔහු ගිහිල්ලා එන්නේ වෘත්තිමය අපරාධකාරයෙක් වෙලා කියලා ඉතින් මෙහෙම කතා කරලා ලොකු වල සාකච්ඡා කරාට ආණ්ඩුවෙන් හොඳ දෙයක් ගෙනහම ඒකට විරුද්ධ වෙනවා එනිසා මම විශ්වාස කරනවා මේ ඉතාමත් උචිත පනත් කෙඩුම් පදක් අද දිනේ මේක පනතක් බවට පත් වෙන්නේ දීර්ඝ කාලයක් අපි සාකච්ඡා කරපු දෙයක් මෙවැනි අනපනත් තුලින් තමයි පාර්ලිමේන්තුව සම්මත කිරීම තුලයි පාර්ලිමේන්තුවේ තත්ත්වය උසස් වෙන්නේ අවසනාවකට අද වෙනකොට මේවා මෙවැනි කාරණා මාධ්‍ය තුල යන්නේ නැහැ මේ අප සම්මත කරන පනත් කෙඩුම්පත් සම්බන්ධයෙන් අඩුම තරමේ කිසිම මාධ්‍යක අද දිනේ සම්මත කරන ලද්දේ මේ පනත් කෙඩුම්පත මේ පනත තුලින් තමයි මෙවැනි කාර්යයක් සිද්ධ වෙනවා මේ පනත තුලින් පහුගිය නීති රැඩිය අලුත් නීතියක් හඳුන්වලා දෙනවා කිසිම මාධ්‍ය කතා කරන්නේ නැහැ කරු සභාපතිතුමනි මෙතන පුංචි රණ්ඩුවක් වුණා නම් මෙතන පුංචි අවකැපෙන කතාවක් කිව්වා නම් මෙතන කොතන මෙතන කොහේ හරි දෙපිට කැපෙන කතාවක් කිව්වා නම් අන්න ඒක තමයි මාධ්‍ය ප්‍රමුඛ පුවත එනිසා මම ඉල්ලීමක් කරනවා මේ ආකාරයට සමාජය අසිෂ්ට වෙන්න මේ ආකාරයට අපේ දරුවන්ගේ හිත් දරුවෝ වෙන්න මේ ආකාරයෙන් සමාජය දැඩි ලෙස පරිහරණයටපත් වෙන්න මාධ්‍යත්වයක් කියන්න ඕනේ මේක අපේ බොහෝ වෙලාවට මේ දෙසිසු පාඩමක් කියනවා දෙසිසු පාඩමක් කියුවට අර තුන් දෙනාටවත් කියන්නේ නැහැ 222ට තමයි වැඩි හරියක් පයින්නේ ඒ පක්ෂේ තුන් දෙනා බොහොම අවිහිංසකයි ඒගොල්ලෝගේ අත්වල ලේකේ ඇවිලා නැහැ ඒගොල්ලෝ දූෂිත නැහැ ඒගොල්ලෝ මේ රට ඒගොල්ලෝ නිර්මල නායකයෝ ඒ නිසා ඔබ අපි ඇතුළු මේ 222ට තමයි විශාල වශයෙන් ඇඟිලි දික් කරන්නේ ඒ නිසා ගරු සභාපතිතුමිය මේ පනත් කෙඩුම්
මත මිනිත්තු දෙකක කාලයක් තියෙනවා
විශාල කාර්යභාරයක් කරනවා කියන කාරණය පැහැදිලිව කියන්න ඕනේ එකම මේ අප දැක්ක පහු ගිය කාලේ මේ කැනඩා රාජ්‍ය තුල මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් යම් සම්බාධක පනවලා තියෙනවා මම පැහැදිලිව කියන්න ඕනේ මේ යුද්ධයේ සම්බන්ධ කාර්ය සම්බන්ධයෙන් එතුමා ගත්ත තීන්දුව සම්බන්ධයෙන් යුද්ධයේ අවසාන කාලය තුල ඒ යුද්ධයේ අවසන් දක්වා ගත කිරීම සම්බන්ධයෙන් ඒ සේනාධිනායකයා වශයෙන් යුද්ධ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මේ ආකාරයට දේශාන්තර තුල මෙවැනි තීන්දුව తీරන ගැනීම අප රටේ සුවරීත්වයට කරන හානියක් කියන කාරණේ මේ අවස්ථාවේ පැහැදිලිව කියනවා. ඒ අදාළ තීන්දුව නොගත්තා නම් ඒ යුද්ධය අවසන් කිරීමට ඍජු තීන්දුව නොගත්තා නම් අපි කිසිම කෙනෙකුට මේ විදිහේ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න නිදහසේ යාමේ මේ අයිතිය මේ සියල්ලම අහිමි වෙනවා. අද ඒ සියලුම නිදහස අපිට ලැබිලා තියෙන්නේ ජනාධිපති කීප පොලක්ට අවසන් කරන්න බැරි යුද්ධය අවසන් කරපු ඒ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසා. එතුමාට මේ ආකාරයෙන් එතුමා ඇතුළු මේ හමුදා නිලධාරීන්ට ඒ විදිහේ සම්බන්ධක පැනවීම අපේ රටේ ඒකීයභාවය අපේ රටේ ස්වෛරීභාවය අපේ රටේ සාමය සම්බන්ධයෙන් අගයන සියලු ප්‍රවේශය වෙනුවෙන් කැනඩා කැනේඩියානු රාජ්‍ය සම්බන්ධයෙන් අපේ කනගාටුව මේ අස්සාව ප්‍රකාශ කරන මොකද හේතුව ඉතමත් නින්දිතයි තමත් වැරදි සාගත ක්‍රියාවක් කියන එක පැහැදිලිව මේ අවස්ථාවේ එය හෙලා දකින්න මම මේ අස ප්‍රකාශ කරන්න කැමතියි. ඇත්ත කතාව අපේ ගරු අධිකරණතුමා යම්දාස දක්වා ඇත්ත කතාව මේ පුනරුත්ථාපන ක්‍රියාවලියට අපි කිසි වෙලාවක අපේ බලාපොරොත්තු වන්නේ අකුල් හෙලන්න මේ අකුල් හෙලන්නෝ අපිට සලකන්න වෙනවා අකමැත්තෙන් වුණත්
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
වාදින විතුය කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ කර සභාපතිතුමනි අවසාන වශයෙන් කියන්න ඕනේ මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය තුල සමාජයේ නොයෙකුත් අඩු පහසුකම් යටතේ සමාජයේ නොයෙකුත් අධ්‍යාපන අඩු තත්ත්වයන් යටතේ සමාජයේ නොයෙකුත් දුක් ගැහැට තුල ඒ වැරදට පුළු පිළිඹු වැරදට යොමු වෙච්ච පුද්ගලයන්ට සමාජයෙන් ඒ වැරදිින් ඔබට කියලා නිවැරදි වෙලා සමාජයේ යහපැවැති පුද්ගලිමස ජීවත් වෙන්න පුළුවන් වටපිටාව හදන්න පුළුවන් නීතිමේ රාමුවක් සැකසෙන වගේන කාරණා මතක් කරමින් මම නියන්නේ බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු සුරේෂ් වඩියල් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙන.
දාතරක් නේද මේ
මිනිත්තු 10යි.
විශේෂමක இன்றைய தினத்திலே புனர்வாழ்வு பணியகம் சம்பந்தப்பட்ட இந்த நிகழ்விலே மலையக மக்களுடைய பிரதி என்ற வகையிலே யதார்த்தபூர்வமாக நடைமுறையிலே இருக்கக்கூடிய சில விடயங்களை நான் இங்கு முன்வைக்காமல் நினைக்கின்றேன். இந்த உயரிய சபையிலே கௌரவத்தோட அவசராய் மே சப்ஜெக்ட் விட பொட்ட கேட்டகிரா கத்தகனா ගෞරව අමචර අවරලේ ගරු අමතුමා මම පළවෙනිම අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න මා සමග කොරියන් රටේ දිව්‍ය සම්මන්තාවත් එක්ක ඊයේ මේ රටට අවශ්‍ය වන බේත්සා සෞඛ්‍ය කට්ටල කෝටි 43කට මට ලබා දෙන්න පුළුවන් කමක් වුණා. කොරියන් රටේ මංගිලා ඉන්නකොට ඒ ඉන්නේ වර්ල්ඩ් අන්රීච් පීපල් මිෂන්ස් කියන ආයතන සහ ග්ලෝබල් ලයිෆ් ෂාරිං මිෂන් එක්ක මගේ මිත්‍ර බදුල්ල පාස්ටර් ෆ්‍රැන්සිස් එක්ක එකතුලා අපි කොරියාවෙන් අපේම වීදමෙන් ගිහිලා සේදම අස්සම් කළා. ඊයේ කෝටි 43කට මේ රටට අපි අවශ්‍ය වන බේත්සා එකට කටල වෙබේත් ගෙනාවා. ඒ ටික අපි ඊයේ ගරු කේලිය රඹුක් කළ ඇමතුමාට නිල වශයෙන් බාර දුන්නා. ඒ නිසා මේ උත්තරීතර සභාවෙන් පාර්ලිමේන්තුවෙන් මං වර්ල්ඩ් අන්රිච් පීපල් මිෂන්ස් WEP එකටත් ඒ වගේම ඒක සම්බන්ධ වෙච්ච අපේ පාස්ටර් ෆ්‍රැන්සිස්ටත් මම මේ අවස්ථාව කරන ස්තුතිවන්ත වෙන්න. මදුරේ මාවට්ටத்தினுடைய மக்கள் 2020 ஆண்டு மதுரை மாவட்ட தமிழ் முஸ்லிம் மக்கள் எந்தவிதமான வேறுபாடும் இல்லாமல் என் மீது நம்பிக்கை வைத்து கிட்டத்தட்ட 50,000 வாக்குகளை அளித்து என்னை இந்த பாராளுமன்றத்துக்கு அனுப்பினார்கள். நான் எதிர்க்கட்சி பாராளுமன்ற உறுப்பினராக இருந்தாலும் கூட என்னுடைய தொப்புள்கொடி உறவுகளும் என்னுடைய முஸ்லிம் சகோதரர்களும் ஏனையோருடன் சேர்ந்து அந்த 50,000 வாக்குகளை கொடுத்து என்னை பாராளுமன்றத்துக்கு அனுப்பியதன் பலனாக இன்று அரச சார்பற்ற நிறுவனங்கள் மூலமாக 43 கோடி ரூபாய் பெறுமதியான மருந்துகளை இன்று இந்த நாடு முகம் கொடுத்துக்கின்ற பிரச்சினை நோயாளிகளுக்கு மருந்து இல்லாமல் இருக்கின்றது. மருந்து தட்டுப்பாடு இருக்கின்ற சந்தர்ப்பங்களிலே இன்றைக்கு கொரிய நாட்டோடு இணைந்து அந்த அரசார்பற்ற நிறுவனத்தோடு என்னுடைய போத பிரான்சிஸ் அவர்களோடு இணைந்து 43 கோடி ரூபாய் பெறுமதியான மருந்து பொருட்கள் மற்றும் உபகரணங்கள் 430 மில்லியன் பொருட்களை நேற்று நாங்கள் இந்த சுகாதார அமைச்சர் கௌரவ கேரிய ரம்புக்களுக்கு நாங்கள் வழங்கி வைத்தோம். அந்த சந்தர்ப்பம் பாக்கியம் என கிடைத்தது. மதுரை மாவட்ட மக்கள் அன்று என்னை பாராளுமன்ற உறுப்பினராக தெரிவு செய்ததை அடுத்து நான் அவர்களுக்கு நன்றி தெரிவிக்கின்றேன். இந்த உயரிய சபையிலிருந்து WUPM நிறுவனத்திற்கும் அதேபோன்று போதகர் பாஸ்டர் அவர்களுக்கும் இந்த நாட்டு மக்கள் சார்பாகவும் விசேடமாக மலைய மக்கள் சார்பாக எங்களுடைய நன்றிகளை நான் தெரிவித்துக் கொள்கின்றேன். கௌரவ சபை தலைமை தாங்கி நடத்திக் கொண்டிருக்கின்ற உறுப்பினர் அவர்களே, இன்று எமது மக்கள் மலையக மக்கள் இந்த நாட்டிற்கு வந்து 200 வருடங்கள் ஆகின்றது. 6 பரம்பரையாக வாழ்ந்து கொண்டிருக்கின்றோம். ஆனால் இங்கு புனர்வாழ்வு பணியகம் சம்பந்தப்பட்ட விடயம் பேசும்போது மலைய மக்கள் சார்பாக இந்த 200 வருடம் வாழ்ந்து கொண்டிருக்கிற மக்கள் சார்பாக இந்த நாட்டினுடைய பொருளாதாரம் இந்த நாட்டினுடைய ஒற்றுமைக்காக தங்களை அர்ப்பணித்து வாழ்ந்தவர்கள் மலைய மக்கள். ஆனால் மலைய மக்கள் சிறுபான்மையாக இருந்தாலும் கூட நாங்கள் வாழை மரம் போல் இருந்து இந்த நாட்டுக்கு சேவை செய்திருக்கின்றோம். தேக்கு மரமாக இருக்கிறவர்கள் வாழை மரத்தை பற்றி கேலி செய்யும் போது நாங்கள் வாழை மரம் போன்ற மலைய மக்கள் கூறுகின்றோம். தேக்கு மரம் தேவைப்படும் ஒரு மனிதன் இறந்த பிற்பாடு அவருடைய உடலை எரிப்பதற்கு இறுதியாக, ஆனால் வாழை மரமாகிய மலையக மக்கள் வாழைப்பூ, வாழைக்காய், வாழைப்பழம், வாழைத்தண்டு, வாழை இலை அனைத்துமே இந்த மனித சமூகத்துக்கு பயன்படுத்துவதற்கு தம்மை அர்ப்பணித்து வணங்கக்கூடிய மரம் தான் வாழை மரம். இதுதான் மலையக மக்கள். இந்த மலையக மக்கள் நாட்டுடைய பொருளாதாரத்திற்கும் ஒற்றுமைக்கும் இந்த வாழை மரம் போல் சேவை செய்திருக்கின்றார்கள். திருமண நிகழ்வு என்றாலும் ஏனைய கலாச்சார நிகழ்வு அனைத்துக்கும் தன்னை அர்ப்பணித்து அலங்காரத்துக்கு வழங்கியதுதான் இந்த வாழை மரம். அதுபோன்று செயற்பட்ட மலையக மக்களுக்கு இந்த நாடு, இந்த அரசாங்கம் 200 வருட காலமாக வாழ்ந்த மக்களுக்கு எதுவரும் பிப்ரவரி மாதம் 200 வருடமாகின்றது. ஆறு பரம்பரை அவர்களுக்கு இந்த அரசாங்கம் இந்த நாடும் எவ்வாறு நன்றி கடனை செலுத்தப் போகின்றது என்பதை நான் கேள்வியாக இந்த சபையில் கேட்கின்றேன். ஆகவே இன்னமும் எங்களுக்கு மலையத்துக்குரிய பல்கலைக்கழகம் கொடுக்கவில்லை, இன்னும் தனி வீடு சரியான முறையில் முடிவடவில்லை, இன்னும் காணி உரிமை கொடுப்படவில்லை, வீட்டுரிமை கொடுப்படவில்லை, மலை இளைஞர்களுடைய கல்வி உயர்தரம் அதேபோன்று அவருடைய வேலை வாய்ப்பு பலதரப்பட்ட பிரச்சனை நாங்கள் முகம் கொடுத்திருக்கின்றோம். நேற்று மலையகத்தை நடாத்திக் கொண்டிருக்கின்ற பெருந்தோட்ட கம்பெனிகள் சார்பாக நான் பேசப்பட்ட விடயத்தை கௌரவ சபாநாயகர் அவர்கள் கொள்கை அளவில் ஏற்றுக்கொண்டார். கௌரவ ரமேஷ் பத்ரன அமைச்சர் அவர்கள் நேற்று அதனை முழுமையாக நான் ஏற்றுக்கொண்டதை அவருக்கு என்னுடைய நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். கரு ரமேஸ்வர கரு அமத்துமா மம தமிழன் கிவ ஈயை அப்பி வத்துக்கரை வத்துக்கை இன சம்பந்த ஜனதா சம்பந்த கதாகரோட ஒப்பத்துமா பூம பூம உசஸ் மட்டமே பிளியாரகன ஏ பிளிபாத ஒப்பத்துமா தீபு உத்தட்ட நேவத்தரையா வத்துக்கரை ஜனதா வேணும் ஒப்பத்துமாட்ட ஸ்தூத்தி வந்து வேணும். ஏ நிசா ஏ கரு அமத்துமா அப்பிட்ட மே ஜனதாவை மேல கரப்பு சேவை சம்பந்தம் அப்படி மொனமொனபில் அவத்தர் இப்படி கத்தாக்கண்ட விளத்தினே அவரு தேசம் ஜனதா சம்பந்தம் கரண்டோட வெடப்பில் அப்படி கரு உந்த வெவிலி கர்மா தமத்துமா இன்னும் அப்படி காலத்தை வடா எத்துமா உந்த சேவை கர்மா இஸ் ஜென்டில்மேன் வி நோ வெரி வெல் வி ஆர் அப்ரிசியேட்டிங் சார் ஆல்வேஸ் தட் இஸ் தியா பட் ஈவன் தோ மம கௌர உறுப்பினர் அவர்கள் தெரிவித்துக் கொள்கின்றேன் மலைய மக்கள் சார்பாக தேசிய ஒரு கொள்கை பிரகடனப்படுத்த வேண்டும். தேசிய இனமாக மலைய மக்கள் ஏற்றுக்கொள்ளப்பட வேண்டும். யாப்பு சிறுத்தம் செய்யும் போது இந்த மலையக சமூகம் 200 வருட காலமாக இந்த நாட்டிற்கு எந்த தொல்லையும் கொடுக்காமல் நாட்டிற்கு முழு அங்கீகாரத்தையும் வழங்கி முழுமையாக கௌரவத்தோடு வாழ்ந்த இந்த மக்களுக்கு தனி அழகு அல்லது ஒரு தனி அந்தஸ்து அல்லது ஒரு தேசிய இனமாக ஏற்றுக்கொள்ளக்கூடிய நடவடிக்கையை இந்த 200 வருட முடிவடையும் போது சரி இந்த நாடு ஏற்றுக்கொள்ளுமா அதுக்குரிய பிரச்சாரம் சம்பந்தப்பட்ட ஒரு பிரசுரிப்பு இந்த மக்களுக்கு வழங்கப்படுமா என கேட்டுக்கொள்கின்றேன். பெருந்தோட்ட கம்பெனிகளுக்கு கட்டுப்பட்டவர்கள் அல்ல நாங்கள். பெருந்தோட்ட கம்பெனிகள் தோட்ட நிர்வாகத்தை செய்கிறார்கள் என்று எங்களுடைய மனித உரிமையை அவர்கள் மீற முடியாது. ஆகவே நாங்கள் மீண்டும் தெரிவித்துக் கொள்கின்றோம், சகலரும் ஏற்றுக்கொள்ளுங்கள் எங்களுடைய மலையக சமூகத்தை. எங்களுடைய மலைய சமூகம் இந்த நாட்டிற்கு இலங்கை தேயிலை சிலோன்டி என்ற நாமத்தை வழங்கியவர்கள் இன்று பல துறைகளை செயல்பட்டுக் கொண்டிருக்கிறார்கள். மலையத்திலே பெருந்தோட்டங்களிலே வேலை செய்கின்ற சேவையாளர்கள் எஸ்டேட் ஸ்டாஃப் அவர்களை அங்கீகரிக்க வேண்டும். வர்த்தகர்கள் ஏனைய வேறைய ஆசிரியர்கள் இவர்கள் அனைவரையும் ஒட்டுமொத்த மலையக மக்களையும் இந்த அரசாங்கமும் பாராளுமன்றமும் இந்த 200 வருட காலம் வருகின்ற சந்தர்ப்பத்திலே முழுவாக ஏற்று கௌரவித்து ஒரு தேசிய அங்கீகாரம் வழங்க வேண்டும் என நான் கௌரவத்துடன் நான் கேட்டுக்கொள்கின்றேன். ஆகவே என்னுடைய மக்கள் சார்பாக இன்றைக்கு 43 கோடி ரூபாய் பெருமதிய மருந்துகளை இந்த நாட்டுக்கு நாங்கள் வழங்கியிருக்கின்றோம். தொடர்ந்து மக்கள் பாடுபட்டுக் கொண்டிருக்கின்றார்கள். மிக விரைவாக உடனடியாக இந்த பெருந்தோட்ட மக்களுடைய சம்பள உரிமை சம்பந்தப்பட்ட நடவடிக்கையை எடுக்க வேண்டும். சட்டம் உருவாக்கப்பட வேண்டும். அவருடைய உரிமைகள் அனைத்து சட்டம் உருவாக்கப்பட வேண்டும் ஆறு பரம்பரை என்ற வகையிலே. ஆகவே மீண்டும் இந்த உயரிய சபையிலே நான் வலியுறுத்தி நான் கூறிக்கொள்கின்றேன், என்னுடைய சமூகம் என்னுடைய தொப்புள் கொடி உறவு என்னுடைய மலையக மக்கள் இந்த நாட்டிற்காக உழைத்தவர்கள் அவர்களை தயவு செய்து அனைவரும் ஒன்று சேர்ந்து ஆளும் கட்சி எதிர்கட்சியானவர்கள் ஒன்று சேர்ந்து கௌரவிக்கும் நடவடிக்கையை மேற்கொள்ளுங்கள். இந்திய அரசாங்கம் பல சலுகைகளை வழங்கியிருக்கின்றது. இந்திய அரசாங்கத்துக்கும் மலையகம் சார்பாக நான் நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். மீண்டும் இந்திய அரசாங்கத்துக்கும் இந்திய உயர்ஸ்தானிகளுக்கும் இந்த இலங்கை பாராளுமன்றத்தில் இருந்து நான் கூறிக்கொள்கின்றேன், 200 வருடம் ஆகும் போது எங்களுடைய ஒரு தேசிய இனமாக அங்கீகரிப்பதற்கும் இந்திய வம்சாவளி என்ற வகையிலே எங்களுடைய மலையக பல்கலைக்கழகம் மலையக வைத்தியசாலைகள் மலையக கல்வி சம்பந்தப்பட்ட சம்பந்தமாக இந்திய உயர்ஸ்தானிகர் இந்த 200 வருட காலம் வரும்போது இந்திய அரசாங்கம் எவ்வாறு நடவடிக்கையை எடுக்கப் போகின்றது என்பதை நாங்கள் பார்த்துக் கொண்டிருக்கின்றோம். இலங்கை அரசாங்கத்தோடு இந்திய அரசாங்கம் ஒப்பந்தம் செய்து மலைய மக்களுடைய வாழ்வுதரை அவர்களுடைய உறுதி செய்வதற்குரிய நடவடிக்கையை இந்த 200 வருடத்திலே செய்ய வேண்டும். ஆகவே இந்த இரு நாட்டுக்கும் பாரிய பொறுப்பும் கடமையும் இருக்கின்றது. ஆகவே அதனை முழுமையாக செயற்படுத்த வேண்டும். நாங்கள் இந்த நாட்டிற்கு தொந்தரவு இல்லாமல் வாழ்ந்த ஒரு சமூகம். ஆகவே எங்கள் சமூகத்தை முழுமையாக அங்கீகரிக்கக்கூடிய செயற்பாடுகளை இந்த அரசாங்கமும் இந்திய அரசாங்கமும் இணைந்து 200 வருடம் முடிவடையும் அடுத்த 2021 பிப்ரவரி மாதம் அவர்கள் நடைமுறைப்படுத்த வேண்டும், நடைமுறைப்படுத்துவார்கள் என்ற நம்பிக்கையோடு நான் என்னுடைய உரையை முடித்துக் கொள்கின்றேன். சந்தர்ப்பத்துக்கு நன்றி. பூமஸ்துதி.
பூமஸ்தூதி கரு சிசிறு ஜெயக்குடி மெத்தும ஒத்துமர் மினிது ஹதக்க காலே
லசனிகர் சபாபத்து மீனி புண்டுத்தாபன காரியாசிய பிலிபாந்த வேதகத் வியாதே வினப்பத்தகட நொகிஹின் ரடக்கிதியட அப்பி மே பிரஷ்னே கெமுரிங் விக்ரஹ கரலா சாகச்சா கரன இத்தா வேதகத் கேல விஸ்வாஸ் கரனோ தென்ட அவருது ஹதாட்டகட பேர දීර්ඝ කාලයක් අපි මහර මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ ලෙස කටයුතු කළා. අපිට මතක් වෙනවා පෑලියගොඩ කැලණිය කිරිබද්දර ප්‍රදේශවල තරුණ ළමයි අවුරුදු 20-25 තරුණ ළමයි පේලියට මාංචු දාගෙන අරගෙන යන දර්ශනේ අපේ හිත විතරම පාරනව තරුණ නීතිඥවරු විදියට. ඒ දවස්වල දෙමව්පියෝ හඬා වැටෙනවා. දෙමව්පිය කියනවා මේ දරුවා ටික කොහොම හරි මාර්ගයට යවලා දෙන්න. මේ මද්රව්‍යයන්ට ඇබ්බැහි වෙච්ච අය පුනරුත්ථාපනය වීම සඳහා ඒ දරුවන්ට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම මේ දෙමව්පියන්ටත් අවශ්‍යතාවයක් තියෙන දරුවන් පුනරුත්ථාපනය කරන්න. හැබැයි රටක් විදියට අපි ඒ ගැටලුවට මුහුණ දීලාද ඒ ප්‍රශ්නෙට පිළිතුරු සපයලාද කියන ගැටලුව අපේ රටේ ලක්ෂ 4-5% වැඩි මද්රව්‍යයන්ට සහ වෙනත් සමාජමය වැඩිකාරයන්ට යොමු වෙච්ච තරුණ පිරිසට අවශ්‍ය මාර්ගය කියා දීම පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් පවතිනවාද කියන ගැටලුව අපිට තියෙනවා. ඒ වගේම මේ පනත් කෙටුම්පතෙන් දැන් උත්සාහයක් දරුවත් ඒ නිවර්දි දිශාවට ගෙන යාම අපේ වක්කීමක් කියලා අපි විශ්වාස කරනවා. මේ කාර්යාංශය නිවර්දි දිශාවට ගෙන යන්න සමත් වෙනවද? ඒ පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් අපි සිදු කරන්න ඕනේ. මද්රව්‍යයන්ට ඇබ්බැහි වෙන තරත්තන් පුනරුත්ථාපනය කරන්න ක්‍රමවේ දෙයක් අනුගමනය කරන්න ඕනේ. එකක් කායික වශයෙන් තියෙන ඔවුන්ගේ ඒ මතට ඇබ්බැහි වීම නිරාවරණ මතට ඇබ්බැහි වීමෙන් වළක්වා ගන්න ඕනේ. දෙවෙනි කාරණේ මානසික වශයෙන් ශක්තිමත් කරන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ වර්ග මත පදනම් වෙච්ච හිරියර කිරීම සහ දැඩි බලපෑම් කිරීමේ ක්‍රමවේදයෙන් බැහැර වෙච්ච වෙන ක්‍රමයක් අපේ රටේ තියෙනවා. අපේ නිලධාරීන්ටවත් අපේ දේශපාලඥයින්ටවත් අපේ ප්‍රතිපත්ති සම්පාදකයින්ටවත් තවම ඒක තේරෙන්නේ නැහැ. ඒකයි කනගාටුව. අපේ අධ්‍යාත්මික ඉගැන්වීමේ මාර්ගයක් තියෙනවා. ඒ බෞද්ධ දර්ශනයේ දීර්ඝ කාලයක් අපේ රටේ පැවතෙන භාවනා ක්‍රමය. ඒ වගේම ඉන්දියාවෙන් අපිට මේ රටට ලැබිච්ච විශාල දායාදයක් තියෙනවා. යෝග ව්‍යායාමයේ ශාරීරික අභ්‍යාස ක්‍රමය. මම මේ ගරු සභාව ඉතාම අවධාරණය කරනවා. භාවනා කරන, යෝග ව්‍යායාම කරන කිසිම තැනත් එක් මද්ද්‍රව්‍යන්ට හැබැයි වෙන්නේ නැහැ. ඒ නිසා අපේ නාවින් ආයුර්වේද පර්යේෂණ ආයතනයේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අයිති මේසා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. පුනරුත්ථාපනය කිරීම සඳහා දේශීය ඖෂධ, බෞද්ධ භාවනා ක්‍රම, සංගීත චිකිත්සා ක්‍රම, ඒ වගේම යෝග ව්‍යායාමයේ ක්‍රමත් සමග මුසුවෙච්ච වැඩපිළිවෙලක්. ඒ නිසා අපි විශ්වාස කරනවා බටහිර පිටරටවල් අනුගමනය කරන මද්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙන හුදු ශිල්ප ක්‍රම භාවිතයෙන් මේ ප්‍රශ්නෙට විසඳුමක් හම්බෙන්නේ නැත. ඊට වඩා මහා සම්ප්‍රදායික දැනුම් පද්ධතියක් අපිට තියෙනවා. ඒ නිසා මේ කාර්යාංශ නිලධාරීන් අපි කියනවා මේ සඳහා නියැලෙන දේශීය වෛද්‍යවරු අපේ රටේ ඉන්නවා. ඒ ඇත්ත එක්ක සම්බන්ධ වෙන්න, නාවින් ආයුර්වේද පර්යේෂණ ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න, අපේ දේශීය වෛද්‍යවරුත් එක්ක සම්බන්ධ වෙන්න, පාරම්පරික දැනුම් සම්ප්‍රදාය මත පදනම් වෙච්ච ඇත්ත එක්කට එකතු වෙන්න, අපේ බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච ආගමික මූලධර්ම වලින් පැවතෙන භාවනා ක්‍රමත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ තුලින් කායිකව දරුවා මතින් තොර කරගන්නා වගේම මානසිකවත් ඔවුන්ව නිවර්දි මාර්ගයකට යොමු කිරීම සඳහා වැඩපිළිවෙලකට අපි ගමන් කරන්න ඕනේ. එසේ නැතුව හුදෙක් කරන සම්ප්‍රදායික යම් තැනකට කොටු වෙච්ච කරන පුනරුත්ථාපන ක්‍රියාදාම තුල ඇති වෙන්නේ සමාජ වෛරය, ක්‍රෝධය, ගහ ගැනීම, මිනිමැරීම් හෝ එතනින් පසු සමාජයට නැවත ආපහු පුනරුත්ථාපන වෙලා එළියට එන පව්වදා කියවලා බලන්න මද්රවේට ඇබ්බැහිවිච්ච තරුණයගේ ජීවිත කතා. එක තරුණයෙක් කියනවා පුනරුත්ථාපන වෙලා ගෙදර ආපු පළවෙනි දවසේම ආයි මද්රවෙ බිව්වා කියලා. ඒසම අපි සමත් වෙලා නැහැ. අපි සමත් වෙලා නැහැ ප්‍රතිපත්ති සම්පාදකයෝ විදිහට මේ ප්‍රශ්නේ ගැඹුරින් විග්‍රහ කරන්න. ඒ නිසා මේ යථාර්ථයට අපි දැන්වත් එළඹුණේ නැත්තම් තව තවත් ඇති වෙන්නේ මහ විනාශයක්. ඒ නිසා මේක ඉතාම සංවේදී ප්‍රශ්නයක්. දහස් ගණන් තරුණයන්ගේ ප්‍රශ්නයක්, දස් ගණන් දෙමව්පියෝ ඇඬු කඳුලෙන් ඉන්න ප්‍රශ්නයක්. වැදගත් දරුවන්ට ආදරය කරන දෙමව්පියෝ මහා බයකින් අපේ සමාජයේ පෙළෙන්නේ තමුන්ගේ දරුවන් නොමනා මාර්ගයක යනවා කියලා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ නිවර්දි ක්‍රමවේදයක් හදමු, නිවර්දි මාර්ගවලින් උපදෙස් ගමු. හුදු සම්ප්‍රදායික පනත් හෝ
මිනිත්තු 2ක කාලයක්
පනත් හෝ යම් බටහිර කඳවුරු අනුගමනය කරන ක්‍රමවේදයෙන් බැහැර වෙලා ඊට වඩා අපේ තියෙන දැනුම් පද්ධතිය උපයෝගී කරගත් ක්‍රමවේදයක් කරා ගමන් ගමු. ඒ සඳහා වූ ක්‍රියාදාමය තුළින් තමයි අපිට අපේ දරුවෝ ටිකත් අපේ පරිසරයත් නිවර්දිව මේ අද පනත් කෙටුම්පතින් ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කරන පුනරුත්ථාපන කාර්යාංශය අපේ දරුවන් මුදා ගැනීම සඳහා යථාර්ථවාදී වැඩපිළිවෙලක් එන්නේ. එවැනි යථාර්ථවාදී වැඩපිළිවෙලක් ඉටු කිරීමට අපි එකට එකතු වෙලා කැපවීම කියන ආයාචනය කරමින් ඔබතුමිට ස්තුතිවන්ත වෙන්න හිට වෙනවා.
බොහොම ස්තුතියි ගරු චරිත හිරත්මන්තුතුමා. ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා. ඔයිට ප්ලීස් කරුණි ගරු හරිණි අමරසූරි මන්ත්‍රීතුමිය මුණසින්න පෙමිණේ.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අද ඉතාම වැදගත් පනතක් සම්බන්ධව පුනරුත්ථාපන කාර්යාංශය සම්බන්ධ විවාදයට සහභාගී වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම මෙහිදී කරුණු කීපයක් ප්‍රකාශ කළ යුතුයි. අද දවසේ පුරාවටම අපි උදේ ඉඳලම සාකච්ඡා කරන්න බැලුවා මේ විවස්ථා දායකත්වයේ නැත්තම් මේ පාර්ලිමේන්තුවේ කාර්යභාරයේ සම්බන්ධව යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවද කියලා. මම ඒක පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරලම මේ පනත සම්බන්ධ අදහස කතා කරන්න ලෑස්ති වෙන්නේ. විශේෂයෙන්ම අද උදේ අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ මේ එජෙන්ඩා එක පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය හා සම්බන්ධව එතුමාගේ ඉන්ට්‍රෙස්ට් එකක් විධායක ජනාධිපති වශයෙන් මතු කරලා තියෙනවායි කියලා. ඒ නිසා එතුමා අද අපේ බිස්නස් කමිටියක පොඩ්ඩක් පස්සට දාලා පක්ෂ නායකයෝ ජනාධිපති විදිහට හමු වෙන්න එනවායි කියලා අදහසක් ආවා. මේක සම්බන්ධව ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි බරපතල මූලධාර්මික ප්‍රශ්නයක් අපේ රටේ දේශපාලනයට මේකෙන් මතු වෙනවා. ඒ කියන්නේ මම ඉතාම මම පිළිගන්නවා මේ වර්තමාන ජනාධිපතිතුමා නිතර පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ වැඩවලට එතුමාගේ පැත්තෙන් කරන සහයෝගය මැදිහත් වීම ගැන මම සතුටු වෙනවා. හැබැයි එහෙම කරන අතර මේ අපි දෙගොල්ලෝ අතර දූර දෙකක් විවස්ථාවෙන් වෙන් කරපු බැලට් පේපර් දෙකකින් පත්වෙන දූර දෙකක් මෙතන තියෙන්නේ. එකක් විධායක ජනාධිපති දූරය, අනික පාර්ලිමේන්තුවේ 225ක පාර්ලිමේන්තු විවස්ථාදායකත්ව දූරය. මේ දූර දෙක එකට වැඩ කරන එක හොඳයි. එක දූරයක් අනිත් දූරය මහදවල් ඍජුවම යටපත් කරන්න යනවා නම් ඒකේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා මම කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තු වේදියෙක්, පාර්ලිමේන්තුවට ඉතාම ලොකු තැනක් දීපු කෙනෙක්, වර්තමාන අගමැතිතුමත් එහෙම කෙනෙක්. ඒ අය මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය ඇතුළට මේ විධායකත්වයේ බලය වෙන විදිහකට තල්ලු කරොත් මේ වැඩසටහන් මේ ප්‍රජාතන්ත්‍රීය ආකෘතිය වැටෙන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා මේක ගැන ටිකක් ගැඹුරෙන් ආණ්ඩු පක්ෂයයි කල්පනා කරන්න කියලා. ඒ කියන්නේ ඒක වෙන විදිහකට කිව්වොත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට මැදිහත් වෙන එක පිළිගන්න ගමන් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය විධායකත්වයේ විසින් යටපත් කරන තැනකට ඒක තල්ලු කළ යුතු නැහැ. අද කථානායකතුමා ඉතාම අපහසුටපත් වුණා. එතුමාට තීරණ තුනක් ගන්න වුණා. ඒව එකක්වත් තාම පැහැදිලි නෑ. එනිසා හෙට දවසේ න්‍යාය පත්‍රයේ විවස්ථාදායකත්වයට ඕන විදිහට නෙමෙයි විධායකත්වයට ඕන විදිහට වෙනස් වුණොත් මේ රටේ දේශපාලනයේ මූලධාර්මික ප්‍රශ්නයක් නැවත මතුවෙනවා. විශේෂයෙන්ම 2015 මේ ජනාධිපති ක්‍රමේ බලතල වැඩි කියලා කියපු ජනාධිපතිතුමාම ඒ කාලේ අගමැති විදිහට අද ඒක ඒ විදිහට කරනවද කියලා ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්. ඒක තමයි එක වැදගත් කාරණයක්. ඊට අමතරව ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මේ පුනරුත්ථාපන කාර්යාංශ පනත ටිකක් පරණ පනතක්. මේක ඇතුලේ සමහර සැකසහිත දේවල් තියෙන නිසා මේක ගැන සමාජයේ වෙනස් අදහසක් තිබුණා. මම හිතනවා මේ පනතේ විශේෂයෙන්ම තුන්වෙනි වගන්තියේ මේකේ කාර්යාංශයේ බලතල සහ කාර්යයන් කර්තව්‍යයන් කියන එක අර්ථ දක්වද්දී තුන්වෙනි වගන්තියේ ආයන්න තුල තියෙනවා පෙර සටන්කරුවන් ප්‍රචණ්ඩකාරී අන්තගාමි කණ්ඩායම්වල සමාජිකයන්. ඒ කියන්නේ මේ කාර්යයයට මැදිහත් වෙන්න පුළුවන් වපසරිය මේ කියන්නේ. ප්‍රචණ්ඩකාරී අන්තගාමි කණ්ඩායම්වල සමාජිකයන්. දැන් මේකට ඩෙෆිනිෂන් එකක් නැහැ. ප්‍රචණ්ඩකාරී අන්තගාමි මේ ඇජෙක්ටිව්ස් දෙකට මේ විශේෂණ පද දෙකට ඕනෑම විදිහේ අර්ථ දැක්වීමක් කරන්න පුළුවන් මේ පනත ඇතුලේ මේකේ අග තියෙනවා නිර්වචන ඡේදයක් ඒ නිර්වචන වගන්තියේ මේ ප්‍රචණ්ඩකාරී කියන්නේ මොකද්ද අන්තගාමි කියන්නේ මොකද්ද කියන එක ගැන යම් අදහසක් ඇති කරගත යුතුව තිබුණා මේවා අපි විශ්වවිද්‍යාල උගන්වනකොට කියන්නේ මේ සබ්ජෙක්ටිව් ඉන්ටර්ප්‍රිටේෂන්ස් දෙන්න පුළුවන් ඉතාමත්ම ඕපන් එන්ඩඩ් සෙන්ටෙන්සස් අපි මේ වගේ තියන්නේ නැහැ මේක විජේදාස රාජපක්ෂ මැතිතුමා සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි එතුමා මේ මේ ඇමතික මේ හැමදාම ඉන්නේ හේකුත් නැහැ මේ වර්තමාන ආණ්ඩුව මේ රට හැමදාම පාලනය කරන හේකුත් නැහැ හැබැයි දැන් මේක ඇතුලේ මේ ප්‍රචණ්ඩකාරී අන්තගාමි මේ ඇජෙක්ටිව්ස් දෙකට දාන්න බැරි දෙයක් නෑ සමහරුන්ට ඒ නිසා මම හිතනවා මේ වාගේ පනතක් ගේනකොට මේ පනත අවශ්‍යයි කියලා අපි හිතමු මේ වාගේ එකක් ගේනකොට මෙන්න මේ වගේ ඕපන් එන්ඩින් සෙන්ටෙන්සස් ඇතුළට දාන්න දාන එක වැරදි ඒ නිසා මේකෙන් මං හිතන්නේ අනාගතේ අපි කවුරුවත් විශ්වාස නොකරන අය මේ පනත පාවිච්චි කරලා ප්‍රචණ්ඩකාරී අන්තගාමි ඇජෙක්ටිව් එක ඇතුලේ ඕන කෙනෙක්ව හිර කරන්න පුළුවන් ඒ නිසා මේක ගැන කල්පනා කළ යුතුව තියෙනවා ඒ වගේම අපේ රටේ දේශපාලනයේ මේ දවස්වල සිදුවෙන සමහර කරුණු නිසා අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමයත් ඒ වගේම මේ රටේ විධායක පාලනයත් විශාල වශයෙන් අර්බුදයට යමින් තියෙනවා තමුන්නාන්සේට මම ගරු මුලාසනාරුවන් මන්ත්‍රීතුමියනි කියන්න අවශ්‍යයි ගිය සතියේ කැබිනට් මණ්ඩලයේ කැබිනට් එකේ අපේ එක ගරු ඇමතුමෙක් ඉන්නවා මගේ හිතාම හිතවතෙක් ගිය සතියේ කැබිනට් එක සම්බන්ධව ප්‍රශ්නයක් මතු වුණා නීල් හපුවින්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්තුමා ඇරපු ලිපියක් සම්බන්ධව මේක ගැන ඊයේ පාර්ලිමේන්තුවේ ගරු අගමැතිතුමා ප්‍රකාශයක් කෙරුවා ඒ නීල් හපුවින්නගේ ලියුමේ කිසිම දෙයක් අපි කැබිනට් එක විදියට බාරගන්නේ නැහැ කියලා කැබිනට් එක නීල් හපුවින්න මැතිතුමා ඒ ලියුමෙන් කිව්වේ මට ඇවිල්ලා තියෙනවා කැබිනට් නිවේදනයක් ඒ තීරණය අනුව මං මේක ඔබට දැනුම් දෙනවා කියලා දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට නීල් හපුවින්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්තුමා චක්කලේකයක් වැනි ලියුමක් ඇරියා මමත් අමාත්‍යාංශක හිටපු ලේකම්වරේ දරු සභාපතිතුමියනි අපිට කැබිනට් සෙක්‍රටරි එව්වොත් ක්‍රියා කළ යුතු ආකාරය අහවල් සෙක්‍රටරි කියලා අපි බැඳිලා ඉන්නවා ලේකම්වරු විදිහට ඒක ක්‍රියාත්මක කරන්න නීල් හපුවින්නගේ පත්වීම ගැන නීල් හපුවින්න මැතිතුමා ගැන විවිධ විවේචන අපේ සමාජයේ තියෙනවා මම ඒව එකක්වත් සුද්ධ කරන්නවත් ඒවට වැඩියෙන් පෝර දාන්නවත් යන්නේ නැහැ එතුමා කවුරු වුණත් එතුමා මේ රටේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ඇතුළේ ඉන්න නිලධාරියෙක්. ඔහු අමාත්‍යාංශ ලේකම්වරේ පියන්ත මායදුන්නව අයින් කරලා ඔහුව දැම්මේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්. ඒ ඔක්කොම පැත්තකින් තිබ්බත් එතුමා අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදියට කැබිනට් ලේකම් මෙව්වහම සංදේශයක්. ඒකේ තියෙනවා නම් ක්‍රියා කළ යුත්තේ මම කියලා ඔහුට ඒක ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ දෙවැනියා අගමැතිතුමා ඊයේ ඇවිල්ලා පාර්ලිමේන්තුවට කියනවා It has nothing to do with the cabinet. එහෙම කියපු ගමන් අර නිලධාරයා ඉතාම අර්බුදයට යනවා. මම විශ්වාස කරනවා රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ මේ ඉෂුව එක එළියට ගන්න ඕන. නැත්තම් කිසිම රාජ්‍ය කිසිම අමාත්‍යාංශක ලේකම්වරයෙකුට ඉස්සරහට වැඩ කරන්න බැරි වෙයි. මේ සමහරු කියනවා මේ කැබිනට් තීරණය කියලා කැබිනට් ලේකම්වරයා එවපු එක කැබිනට් එකේ කතා කරපු එකක් නෙමෙයි කියලා. ඒක බරපතල ප්‍රශ්නයක්. එහෙමනම් ඒ කැබිනට් ලේකම් මොකද්ද ඒක කියන්නේ? කැබිනට් ලේකම් ලියන එක ඉතාම බරපතල ප්‍රකාශයක්. ඔහුට ජනාධිපතිවරයා කිව්වද එහෙම ලියන්න කියලා? වෙන ඇමතිවරයෙක් කිව්වද? එහෙම කියලා ලියන්න පුළුවන්ද? ලියලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්ට නිර්දේශයක් නියෝගයක් දීලා ඔහු ඒක රටවටේ ඇරලා එතුමා ඉතාම අපහසුවට පත් වුණා. ඊළඟ ආණ්ඩුවක කවුරු හරි එතුමාට විරුද්ධව නඩු දැම්මොත් හිරේ යන්න වෙනවා. එනිසා මම නීල් හපුවින්න මහත්මයාට කියනවා රාජ්‍ය පරිපාලන සේවා සංගමේ ලේකම්වරයාට කියනවා කරුණාකරලා මේක සම්බන්ධව මේ රටේ තමන්ගේ නිලධාරීන් වෙනුවෙන් හරිහමං ප්‍රකාශයක් කරන්න. කැබිනට් එක දන්නේ නැහැ කියනවා. නීල් හපුවින්න ඒක රටවටේ ඇරලා තියෙනවා. ඊට පස්සේ මීට පස්සේ කිසිම අමාත්‍යාංශක ලේකම්වරයෙකුට මේ වාගේ තීරණයක් ගන්න බැරි තැනකට මේක ගමන් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක ඉතාම බරපතල ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය ඇතුලේ විවිධ අර්බුද ඇති වෙලා තියෙනවා. මේ ඇති වෙමින් යන්නේ crisis of governance. මේ පරිපාලනය සම්බන්ධ බරපතල අර්බුදයක් ඇති වෙමින් තියෙනවා. කැබිනට් එක දන්නේ නැතුව කැබිනට් තීරණ කියලා ජාතියක් කැබිනට් ලේකම් අමාත්‍යංශ ලේකම්වරයෙකුට යවනවා. අමාත්‍යංශ ලේකම්වරයා ඒක ක්‍රොස් චෙක් කරන්නේ නැතුව සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවනවා. දිස්ත්‍රික් ලේකම්වරු මැතිවරණයක් විවෘත කරලා තියෙන වෙලාවක මැතිවරණයට සම්බන්ධ බරපතල ලේඛනයක් අමාත්‍යංශ ලේකම්වරයා කැබිනට් ලේකම්වරයාගේ නිර්දේශය කියලා යවන රටක විශාල ප්‍රශ්නයක් අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය ගැන තියෙනවා. මම හිටපු ලේකම්වරයෙක් විදිහටත් ඒ වගේම මේ රටේ රාජ්‍ය පරිපාලනය ගැන උනන්දුවක් දක්වන කෙනෙක් හැටියටත් කියන්නේ මේක විශාල ප්‍රශ්නයක්. මෙහෙම කරන්න එපා. ඒකෙන් නිල් හපුවින්න විතරක් නෙමෙයි අනාගතේ කිසිම ලේකම්වරයෙක් මේ කැබිනට් එකේ කියනෙව්ව අහන එකක් නැහැ. කැබිනට් ලේකම් එවන සංදේශේ පසුව චෙක් කරන්න රීචෙක් කරන්න පෙරලා හොයලා බලන්න වෙන තැනට සැක සංකාවක් මතු කරලා තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. සමහරුන්ට මේක තේරෙන්නේ නැතුව ඇති. අපේ රටේ රාජ්‍ය පාලනයේ විශාල අවුලක් මේකේ නිර්මාණය වෙන්න පුළුවන්. නීල් හපුවින්න මහත්මයා සමහර විට නිත්‍යානුකූලව ලොකු දඬුවමකට යටත් වෙන්න පුළුවන්. ඒ විතරක්
නෙමෙයි.
ඒකත් එක්ක විශාල අර්බුදයකට මේ ගමන යන්න ඉඩ තියෙනවා. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි මේ පුනරුත්ථාපන කාර්යාංශය හෝ වෙනත් නීතියක් ගේනකොට මේ නීතිය එක කාලෙක එක පුද්ගලයෙකුට විතරක් හිතලා ගේන නීති නෙමෙයි. මේවා සම්බන්ධව යම්කිසි දුරකට පළල් සිතීමක් අවශ්‍ය වෙලා තියෙනවා. අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ අද එක පැත්තකින් විධායකයත් අනිත් පැත්තෙන් ව්‍යවස්ථාදායකයත් තව පැත්තෙන් අධිකරණයත් විවිධ වර්ගයේ තීරණ සමාජයට ඉදිරිපත් කරමින් තියෙනවා. ඔබතුමිය දන්නවා පසුගිය දවස්වල හිටපු ජනාධිපතිවරයාගේ කාර්යභාරය ඉස්සර හුඟක් වෙලාවට දනුවන් ලැබුණේ වැරදි දෙයක් කමිෂන් කරා කියලා. ඒ කියන්නේ වැරදි දෙයකට යොමු වුණා කියලා. දැන් බොහෝ අවස්ථාවල දනුවන් ලැබෙමින් තියෙන්නේ වැරදි දෙයක්කට යොමු වීමටත් වඩා නිවැරදි දේ සිදු නොකළයි කියන පදනම මත. එනිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එරෙහිව ලැබුණු අර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ බරපතල අලුත් තත්ත්වයක් අපේ සමාජය තුළ නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ආර්ථික ශේත්‍රයේ ගත්ත සමහර තීරණ වැරදි කියලා අපි බොහෝ අවස්ථාවල තර්ක කරලා තියෙනවා. මේ වර්තමාන ආණ්ඩුවේම මමත් ඒ ආණ්ඩුවේ කොටස්කාරයක් වෙලා ඉන්න වෙලාවෙත් අපි ඒක ගැන තර්ක කෙරුවා විවිධ තැන්වල ඉඳගෙන. එනිසා ආර්ථික ශේත්‍රයේ ආරක්ෂක ශේත්‍රයේ පමණක් නෙමෙයි ආර්ථික ශේත්‍රයේ දත්ත තමන්ගේ මේසෙට ආවට පස්සෙත් ඇමතිවරු හරි ජනාධිපතිවරු හරි වැරදි තීරණ ගන්නවා නම් ඒ ගත්ත තීරණ නිසා රටේ මුළු ආර්ථිකයම කඩා වැටෙනවා නම් ඒ කඩා වැටීම නිසා රට බංකොලොත් තත්ත්වයට පත් වෙනවා නම් ඒ අයට ඒවට විරුද්ධවත් ඉදිරියේදී බරපතල තීරණෙන් ඉඩ තියෙනවා මේ අද වර්තමානයේ ඇති වෙන තත්ත්වෙත් එක්ක. ඒ නිසා මම විශ්වාස කරනවා රාජ්‍ය පාලනයේ පැත්තෙන් ඉතාමත්ම සංකීර්ණ තැනකට අද අපේ රට ගමන් කරමින් තියෙනවා. ඒක ජනාධිපතිතුමත් පාර්ලිමේන්තුවත් විශේෂයෙන්ම මේ තම තමන්ගේ වපසරිය සම්බන්ධව හරිහමං දැන ගැනීමක් ඇතුව වැඩ කළ යුතුයි කියලා යෝජනා කරන ගමන් මේ පුනරුත්ථාපන කාර්යාංශයේ පනත මොන පරමාර්ථයෙන් ගෙනාවද කියලා වෙන නොයෙක් කතා තියෙනවා. කුමන පරමාර්ථයෙන් ගෙනාවත් මේක ඇතුලේ අගතිගාමී සහ අර ප්‍රචණ්ඩකාරී කියන වචන දෙක විවෘතව තියෙන එක යම්කිසි සංවෘත තැනකට ගන්න කියලා නිර්වචනාත්මක සංවෘත තැනකට ගන්න කියලා යෝජනා කරමි. මගේ වචන ස්වල්පයෙන් නිමා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු සරත් වීරසේකර මන්ත්‍රීතුමා ඔබට විනාඩි 13ක් තියෙනවා.
බොහොම ස්තුතියි. ගරු සභාපතිතුමනි, මගේ උග්‍ර ආබාධයක් තියෙනවා. ඒකින්ද ඒ සම්බන්ධයෙන් කඩගාටු වෙනවා. මම ඔබතුමියකින් අවසර ඉල්ලනවා මේ විෂය පතියෙන් බැහැරව ඉතාම වැදගත් කරුණක් මේ උත්තරීතර සභාවේ ඉදිරිපත් කරන්න. අපි දන්නවා කැනඩාව අද වෙනකොට අපේ රටේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්ට සහ තවත් දෙදෙනෙක්ට සම්බාධක පනවල තියෙනවා. The Canadian government has imposed sanctions against two of our past presidents. They say the reason is the gross and systematic violations of human rights committed during the civil war between the Sri Lankan government and the LTT from 1983 to 2009. Also says taken a decisive action to end international impunity against violators of international law. Along with Mahinda Rajapaksa and Gotabaya Rajapaksa, Staff Sergeant Sunil Ratnayake and Lieutenant Commander Chandan Hitya Arachi also were named in the sanction list. On 11th January, Sri Lanka Foreign Minister Ali Sabri summoned the Canadian Acting High Commissioner in Colombo, Daniel Boot, to officially register Sri Lanka's strong protest against Canadian government's action. This is a typical example of how a sovereign government could be influenced by recent immigrants from Sri Lanka and separatist Tamil diaspora and the block vote of the Tamil community in Canada. So I unreservedly condemn this act of the Canadian government. It is a crass example of hypocrisy and double standard. I would like to quote the editor in Sunday Times on 15 January. He said, "It is good that the Commonwealth Parliamentary Association Secretary General, a former British MP, is in the country at a time when Canada thought it fit and proper to impose sanctions on the two former presidents of a sovereign country, a fellow member of Commonwealth. The CPA was formed to protect the representatives of the people in democracies, and the preamble of its constitution refers to the respect for the rule of law and individual rights and freedom. It has also been at the forefront of formulating the Commonwealth principles adopted by heads of government that enunciate not just the separation of powers, but also checking the overreach of the executive branch of the government. He can make his own assessment if the Canadian executive interfered with the role of the judiciary and upended the rule of law by imposing ex parte strictures on foreign leaders. I think it is high time for me to teach both the Canadian leaders and the UNHRC about Geneva Conventions and the type of war we had in our country. First, I must tell that the fight against the most ruthless terrorist organization in the world, the LTTE, was not a civil war, as mentioned by Canada, but a non-international armed conflict. It was mentioned in both the panel of experts, that is Darusman report, and the OISL, the former Commissioner General of HRC, Saeed Al-Hussein's report. As per the Geneva Convention, the applicable law of non-international armed conflict is international humanitarian law and not the international human rights law. It is also acknowledged by the representatives of LTTE to the European Court. The applicable legal framework for a non-international armed conflict is the Additional Protocol 2 of Common Article 3 of the Geneva Convention. The Part 2, Para 2 and 3 of the above Protocol 2 specifies the type of violations. Rome Statutes confirm that the domestic laws take primacy over international law. Hence, only the offences that doesn't come under Sri Lankan Penal Code comes under international law, according to Additional Protocol 2. Additional Protocol 2, Article 6, deals with penal prosecution, of which the salient features are accused to be informed without delay the particulars of the offence. Only the person who has committed the offence should be convicted, which means command responsibility is not recognized in Protocol 2. Also in Rome Statute, Article 25, person who commit within the jurisdiction of the court shall be individually responsible and liable for punishment. There are two, command responsibility is not there. Anyone charged with an offence is presumed innocent until proven guilty. Hence, the countries who rejected visa for the senior officers just because they took part in war and the Canada government, without proving any charge, have acted against Act 6, Article 6, 2D of Additional Protocol number 2. Protocol 2 doesn't specify the punishment for offences. Hence, punishment should be guided by Sri Lankan Penal Code. So, if command responsibility is not recognised in Protocol 2, and even in Roman Statute, if there are no individual charges against the former two presidents, how can Canada government has found them guilty and impose sanctions? Did you find these presidents individually responsible for any human rights violations? Where are the evidence? It clearly shows that you took this action just to satisfy the separatist Tamil diaspora for their block vote. It is a disgrace. It is also an act contemptuous towards the UN Charter and Geneva Convention. Sergeant Sunil Ratnayake was charged on account of common intent. How can one man responsible for common interest? Common with whom? When no one was around. So that is the reason he was pardoned by the President on question of doubt. If Canada is objecting release of a soldier, why did they not object? If Canada is objecting to releasing of a soldier, why did they not object the release of a LTT terrorist who has also given presidential pardon? Why this double standard? Lieutenant Commander Chandana Prasad Hetiarachi too, there is a case pending, apparently no solid evidence, and still verdict not given. He was acquitted in the other case. So how can Canada interfere in our judiciary? They should be charged for contempt of court in layman's term. Now about Canada. There is strong information to confirm that a mass massacre has taken place on indigenous Canadians and Indians. What have you done about it? Also, the French-speaking people in Quebec and the Aborigines still are being treated as third-class citizens. So how about their human rights? You better ensure their human rights first before poking your finger into our affairs. Also, you have a notorious record of supporting terrorists like you have supported LTTE. You supported Sikh separatist group fighting the Khalistan within India. An Air India plane flying from Montreal to New Delhi was blown off, killing 300 innocent passengers. Everyone knows that you have not an indirect but a direct hand in it. Does a country like you have a moral right to speak about human rights? It's also hilarious to note only two soldiers are mentioned in an army of over 200,000 who took part in the military come humanitarian offensive. One of the two soldiers mentioned is a case that took place 20 years ago. Are we to believe that one soldier killed 40,000 people as is alleged? The UNSCG and diplomats appealed to LTTE not to shoot the fleeing civilians. Why has Canada not mentioned LTTE war crimes? Plenty of witnesses have spoken about LTTE shooting civilians. Why has Canada forgotten the injured LTTE fighters who were put into buses and bombed the buses, killing all of them? Is this not cold-blooded murder? How can Canada forget LTTE suicide bombings, LTTE assassinations of political leaders, including an Indian Prime Minister, LTTE cold-blooded murder of unarmed civilians in villages and on buses and trains, LTTE butcheries inside Buddhist and temples and mosques? It is laughable that Canada that banned LTTE and continue to ban LTTE do not make a single statement on LTTE crimes or incriminate LTTE fronts that materially supported LTTE, some who are operating from Canada. Canada will enter history books having become a puppet of an international banned terrorist organization, which Canada continues to ban but supports. Canada has made a mockery of itself in front of the world community. Also, the external mechanism established by a UNHRC to gather information and evidence against Sri Lankan forces was an act contemptuous towards her own UN Charter. And subsequent inclusion of economic crimes in a resolution originated due to alleged human rights violation in war is nothing but hilarious. Lastly, we have a few of our own local journalists also who toe the line with separatist Tamil diaspora. DBS Jayaraj has the audacity to say like this. It also demonstrates that all those charged with alleged human rights violations, war crimes, and crimes against humanity are equal in the sight of international humanitarian law. I'd like to advise Jayaraj, who is a veteran journalist, to first study about the said Geneva Convention of Protocol 2 and about non-international armed conflict before trying to justify all the action taken against our forces and the leaders. You should be aware that you and your family are safe now in this country without getting blown off whilst travelling in your vehicle or in a supermarket because of the supreme sacrifice made by our war heroes. At least show some gratitude towards them as a human being before you find them guilty with no evidence.
Honourable Member, you have 2 more minutes.
I haven't seen you write about human rights violation when the LTT were massacring innocent Sinhalese and Muslims, including infants and pregnant mothers. You start writing about human rights violations only after our soldiers crushed the LTT. On whose side are you, LTT or peace-loving citizen? Lastly, again, I'd like to advise Jairaj, before you write anything about this war, you better first consult the intellectuals such as Mr. Lemmy Laduhetti, who has authority on this subject. He's a master in this subject. He writes very good articles to the island. And before you write anything about this war or about war against terrorism, please consult him. Please go and study under him about the non-interest armed conflict, the war crimes, and the crime against humanity. So then I think definitely we'll come to your proposals. Thank you very much.
Thank you.